අභිරමණී සික්ඛාපදං සමාදියාමි සත්ස සමන්ත චක්කවාලේතු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා දේශනා කොට වදාළ ධර්මෝපදේශයන් උන්වහන්සේ ඒ කල දේශනා ධර්මයේ පින්වතුනි ටිකක් ගැඹුරු තියුණු ධර්මයක් ඒ ගැඹුරු වුණත් තියුණු වුණත් අපි මේ වෙලාවේදී උත්සාහවත් වෙනවා අපේ ශක්ති පරිද්දෙන් මේ ආහාරය මූලික කරගෙන කරන ධර්ම දේශනාව ඔබට යමක් වැටහෙන අවබෝධ වෙන විදිහට එපමණක් නොවේ ඔබට යම් ප්‍රායෝගික ක්‍රියාවලියකට යන්න පුළුවන් විදිහට මේ ධර්ම දේශනාවේදී කරුණු පැහැදිලි කරලා දෙන්න. එනිසා මේ පින්වත් හැම දෙනාම ඔය කරන බාහිර කටයුතු මොහොතකට අතහැර දාලා තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන මගේම සැනසීම පිණිස මගේම දුක් ගෙවීම පිණිස මහා කරුණික මගේම ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ දේශනා කළ තථාගත සද්ධර්මයයි මේ ශ්‍රවණය කරන්නේ කියන ශ්‍රද්ධාව ගෞරවය සිහි නුවණ හොඳින් ඇති කරගෙන මේ ධර්මයට ශ්‍රවණය කරන්නට මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට පින්වත් හැම දෙනාම සූදානම් වෙන හැටියට මේ වෙලාවේදී අපි බොහෝම කරුණාවෙන් සිහිපත් කරනවා ආරාධනය කරනවා පින්වත්නි අද දවසේ අපි මාතෘකා කරන්නට යෙදුණු මේ ආහාරය මූලික කරගෙන පැහැදිලි කළ දේශනා මඟ පිළිබඳව අපි පුංචි හැඳින්වීමක් මූලික වශයෙන් කළහොත් මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වට්ට මග වට්ට කියලා කියන්නේ සසරට සසර මගට හේතු වෙන ධර්මතාවයන් පිළිබඳව දේශනා කළා. විවට්ට කියනවා නිවනට. නිවනට මගත් උන්වහන්සේ දේශනා කළා. ඒට කියනවා විවට්ට මග්ග කියලා. වට්ට මග සසරට මග සසර ගමන් කරන ආකාරයට හේතු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරද්දී චත්තාරෝ ආහාර චත්තාරෝ විපල්ලාස චත්තාරි උපාදානානි චත්තාරෝ ඕඝා චත්තාරෝ චත්තාරෝ යෝඝා චත්තාරෝ ගන්ථ චත්තාරෝ ආසව චත්තාරෝ ඕඝා චත්තාරෝ සල්ල චත්තාරෝ චතස්සායං විඥානට්ඨිති චත්තාරය යගති ගමනානි මෙන්න මේ විදිහකින් දසපදයකින් උන්වහන්සේ අකුසල මග සසර මග පැහැදිලි කළා. මෙන්න මේ දසපදයකින් දක්වපු වට්ට මාර්ගයට ප්‍රතිපක්ෂවයි විවට්ට මග නිවන් මග උන්වහන්සේ දේශනා කළේ. සතර ආහාරයට ප්‍රතිපක්ෂව සතර ප්‍රතිපදාවක් අනුදෙනවදාලා සතර විපල්යාසයන් දුරු කිරීමට සතර සතිපට්ඨානය අනුදෙනවදාලා සතර උපාදාන දුරු කරන්න සතර ධ්‍යාන අනුදෙනවදාලා සතර යෝග දුරු කිරීම පිණිස සතර විහාර දිව්‍ය බ්‍රහ්ම ආර්ය ආනන්ද කියන සතර විහාරයෝ අනුදෙනවදාලා සතර ග්‍රන්ථීන්ට ප්‍රතිපක්ෂවයි සතර සම්‍යක් ප්‍රධාන සතර ආශ්‍රවයට ප්‍රතිපක්ෂවයි අච්චරිය අද්භූත ධම්ම ඒ වගේම සතර ඕඝයට ප්‍රතිපක්ෂවයි සතර අදිස්ථාන ඒ වගේම සතර සල්ලයට ප්‍රතිපක්ෂවයි බුදුරජාණන් වහන්සේ සතර සමාධි දේශනා කළේ විඤ්ඤාණත්ථිති වලට ප්‍රතිපක්ෂවයි විශේෂ භාගයේ කුසල ධම්මතා හතරක් අනුදෙනවදාලේ සතර අගති වලට ප්‍රතිපක්ෂවයි උන්වහන්සේ අප්‍රමඤ්ඤා සතර බඹ විහරණ අනුදෙනවදාලේ මෙන්න මේ ටික තමයි වට්ට මග ආවි වට්ට මග. ඉතින් අද දවසේ අපි මේ කරුණු ඔක්කොම පැහැදිලි කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මේක එක තැනක් අපි සම්පූර්ණ කරනකොට ආහාරය පිරිසිදු දකිනකොට සතිපට්ඨානේ වැඩෙමින් මේ සතර විපල්යාසය දුරු වෙනවා. අනේ සතර විපල්යාසයන් දුරු වෙනකොට මේ සියල්ලම දුරු වී යුතු ධර්ම දුරු වෙනවා. හල යුතු ධර්ම අත්හැරෙනවා. වැඩි යුතු ධර්ම වැඩෙනවා. අවබෝධ කළ යුතු ධර්ම අවබෝධයට එනවා. එනිසා අපි මෙන්න මේ ධර්ම දේශනාවේදී මේ සතර ආහාරය පිරිසිදු දකිනින් සතර සතිපට්ඨානයෙන් මේ සතර විපල්යාසය දුරු වෙන්නේ කොහොමද කියලයි විමසා බලන්නට සූදානම. අපි ආහාරය පිරිසිදු දකිනකොට අපි සතර සතිපට්ඨානයයි සම්පූර්ණත්වයට පත් කරන්නේ. කොහොම වුණත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දේශනා ධර්මයේ තුල අපට පැහැදිලිව දකින්නට ලැබෙනවා ලෝකය තුල ඇති විවිධ චරිත පුද්ගල ස්වභාවයන් විවිධාකාරයෙන් බෙදා දක්වතු උන්වහන්සේ අවසානයේට මේ සියලු පුද්ගල චරිත තණ්හා චරිත, ditthi චරිත කියන දෙකකට බෙදලා තියෙනවා. මෙන්න මේ තණ්හා චරිත, ditthi චරිත කියන දෙකට අනුවයි මේ ප්‍රතිපදාව සකස් වෙන්නේ. සුඛා ප්‍රතිපදා, දුක්ඛා ප්‍රතිපදා කියලා ප්‍රතිපදා දෙකක් තියෙනවා. තණ්හා චරිතයගේ ප්‍රතිපදාව දුක්ඛා ප්‍රතිපදා. ditthi චරිතයගේ ප්‍රතිපදාව සුඛා ප්‍රතිපදා. මෙන්න මේ දෘෂ්ටි චරිත, ditthi චරිත, තණ්හා චරිත කියන මේ පුද්ගල ස්වභාවයන් තුල ඉන්නවා වැඩුණු ඉන්ද්‍රියන් නැති අය. තික්ඛේන්ද්‍රය, ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වැඩුණු අය, තියුණු ඉන්ද්‍රිය ඇති අය. එතුමනකට නොවැඩුණු අය, මෘදු ඉන්ද්‍රිය ඇති අය. ඒ අනුව යම් කෙනෙකු දුක්ඛා ප්‍රතිපදාවෙන් ඉන්ද්‍රිය මදක් නම් වැඩිලා තියෙන සම්පූර්ණත්වයට පත් වෙලා නැත්නම් ඔහු ධර්මය අවබෝධ කරගන්න ඉස්සෙමින් ඒ සෙමින් ධර්මය අවබෝධ කරගන්න කෙනාව හඳුන්වනවා දුක්ඛා ප්‍රතිපදා දණ්ඩා විඥා කියන ප්‍රතිපදාවෙන් යුක්තය. ඒක තමයි කායානුපස්සනාව. එයා ස්පර්ශ, එයා කබලින්ක ආහාරයයි පිරිසිඳ දකින්නේ. අසුභේ සුභන්ති කියන විපල්යාසය දුරු කරමින් උයි ඔහුගේ සසර මග නිමාවටපත් වෙන්නේ. ඊළඟට කෙනා දුක්ඛා ප්‍රතිපදා කිත්ථා විඤ්ඤා, එයාගේ තියුණු ඉන්ද්‍රිය වැඩිලා වහා ධර්මය අවබෝධ කරනවා. එයාගේ ප්‍රතිපදාව දුක්ඛා ප්‍රතිපදා කිත්ථා විඤ්ඤා. ඔහු වේදනානුපස්සනාවෙන් ස්පර්ශ ආහාරයේ පිරිසිදු දකිනින් දුකෙහි සැපයි කියලා ගත්ත විපල්යාසය දුරු කරමින් සසර දුක් නිමා කර ගන්න ඔහුගේ ප්‍රතිපදාව වෙනවා මේ. ඊළඟට මනෝ සංචේතන ආහාරය පිරිසිදු දකිනින් ධම්මානුපස්සනාවෙන් අනාත්මී ආත්මය යන දෘෂ්ටිය දුරු කරනවා. සුඛා ප්‍රතිපදා දණ්ඩා විඥා කියන ප්‍රතිපදාවෙන් යුක්ත වෙනවා. ඊළඟට සුඛා ප්‍රතිපදා කිප්පා විඥා වහා අවබෝධ කරන කෙනා ඌ මනෝ සංඥාන ආහාරය පිරිසිදු දකිනින් චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය නිට්ටයයි කියලා ගත්ත විපල්යාසය දුරු කරමින් සත්‍ය අවබෝධයට සසර දුක නිමාවට පත් වෙනවා, නිවන් මාර්ගට ගමන් වෙනවා. මෙන්න මේ සතර ප්‍රතිපදාව තුළයි අතීතේ යම් පිරිසක් නිවන් අවබෝධ කරගත්තා නම් එහෙම කෙනෙක් නමින් එකකට පත් වෙලයි නිවන අවබෝධ කරගත්තේ. අද දවසේ යම් කෙනෙකු නිවන අවබෝධ කරගන්නවා නම් මේ ප්‍රතිපදා හතරෙන් එකකට පැමිණමයි ධර්මය අවබෝධ කරගන්න ඕන. අනාගතයේ යම් කෙනෙකු ධර්මය අවබෝධ කරනවා නම් මේ ප්‍රතිපදා හතරෙන් එකකට පැමිණමයි ඒ ධර්මය අවබෝධ කරගත යුත්තේ. එනිසා දැන් අපි බලමු පින්වතුනි, ආහාරය මූලික කරගෙන අපේ ප්‍රතිපදාව සකස් කරගන්නේ කොහොමද? කොතනින්ද අපි සුඛා ප්‍රතිපදාවටද, අපි දුක්ඛා ප්‍රතිපදාවට අනුවද අපේ මඟ සකස් වෙන්නට ඕන කියලා. මේ සුඛා ප්‍රතිපදා, දුක්ඛා ප්‍රතිපදා පිළිබඳව විවිධ මත ලෝකෙ තියෙනවා. අපිට අවස්ථාව ලැබුණොත් අවසානයේදී හේතු කරුණු සහිතව මේක පෙන්වලා දෙන්න උත්සාහ කරන්නම්. දැන් අපි බලමු අපේ මාතෘකා ධර්මයට අනුව මෙන්න මේ ප්‍රතිපදාවන් සම්පූර්ණත්වයට පත් කරමින් අපේ විමුක්තිය සඳහා අපි යා යුතු ගමන් මඟ පිළිබඳව ඒ සඳහා ඔබට ප්‍රායෝගික ක්‍රියාවලියක් පැවරෙනවා. දැන් ඔබ මොහොතකට ඔබ ඉන්න ඉරියව්වෙන් දෑස් තරමක් පියාගන්න. S2 තියාගෙන ඔබ උපකල්පනය කරගන්න ඔබේ අත ළඟ ඔබේ ඉදිරියේ ඇති සුවඳහමන රසවත් ඇස පිනවන මන පිනවන ප්‍රණීත ආහාර බඳුනක් පිළිබඳව දැන් ඔබ ඉදිරියේ රසවත් ප්‍රණීත ආහාර බඳුනක් තියෙනවා කියන අදහස හිතට ගන්න දැන් බලන්න ඔය ආහාරයේ දිහා බොහොම රසවත් බොහොම ප්‍රණීතයි බොහොම සුවඳයි දැන් ඔය ආහාරය බුදු පුදට සුදුසුයි මහා සංගරුවනට පුදන්න සුදුසුයි දෙමාපිය ගුරුතුමන්ට පුදන්න සුදුසුයි ඒ වගේම රජමැති ඇමතිවරුන්ට දෙන්න සුදුසුයි සියලු සුදුසුකම් ඔය ආහාර බඳුනේ තියෙනවා දැන් හොඳයි ඔබේ අත ඔය බත් පතට ඔය ආහාර බඳුනට දෙමුවොත් බත් ටිකක් එනුවොත් දැන් බලන්න මොකද වුනේ කියලා අර සුදුසුකම් දැන් තියෙනවද ඒ සුදුසුකම් වලට දැන් මොකද වුනේ දැන් සුදුසුද බුදුහාමුදුරුවන්ට පුදන්න මහා සංඝරුවන්ට පුදන්න සුදුසුද අන්න සියලු සුදුසුකම් නැතුව ගියා මේ අප ස්පර්ශ වෙනකොටම අර රසවත් ප්‍රණීතව මනාපව තිබිච්ච ආහාර බඳුන දැන් ඉඳුල් බතක් පිළිකුල් ආහාරයක් බවට පත් වුණා ඔබේ අප ස්පර්ශ වෙනකොටම මේ කය පැවරෙනකොටම එක් ඉඳුල් බතක් පිළිකුල් දෙයක් බවට පත් වුණා දැන් ඔය බත් මිටක් කනලා කටට ගත්තොත් දත් වලින් හපලා කෙල මිශ්‍ර වුණාට පස්සේ එළියට අරගෙන බැලුවොත් දැන් අර බත් පතේ තිබිච්ච ස්වභාවයේ දැන් තියෙන ස්වභාවයේ කොච්චර පරතරයක්ද ශරීරයට ලං වෙනකොටම මේ හොඳයි සුභයි සපයි මම මේ මගේ කියලා ගත්ත මේ කයට ආහාරයේ ලං වෙනකොටම අනේ මොනතරම් පිළිකුලකට පත් වෙලාද කියලා බලන්න හිතලා හොඳයි දැන් ඔය ආහාරය අපි හපලා ගිල්ලොත් ආමාශගත වුණාම සෙම පිත සමග මිශ්‍ර වුණාම කෙබඳු වේවිද ඔබ දැකලා ඇති බල්ලෝ වමනේ කරනවා බලු වමනේ කොච්චර පිළිකුල්ද වෙනසක් මේ ඔබේ ඔය ආමාශගත වෙච්ච ආහාරයේ බඳුයි බලු වමනයක් වගේ එළියට ගත්තොත් දැන් කල්පනා කරලා බලන්න අර බුදු පුදට සුදුසු වෙච්ච ආහාරයේ ස්වභාවය මේ කයට ඇතුල් වෙච්ච ගමන් දැන් මොකද වෙලා තියෙන්නේ කොච්චර පිළිකුලට පත් වෙනවද එහෙනම් මේ කය කියලා කියන්නේ ඕනම වටිනා දෙයක් පවිත්‍ර දෙයක් අපවිත්‍ර කරන දුගඳ බවට පත් කරන පිළිකුලට පත් කරන දෙයක් නේද ආහාරයේ පමණක් නෙවෙයි ඇඳුමක් පැළඳුමක් වුණත් මේ කයට ලං කළොත් පාවිච්චි කරන ඇඳ ඇතිරිල්ල කොට්ට මෙත්ති පැදුර මේව පවා දින කීපයක් පාවිච්චි කරනකොට කොච්චර අපවිත්‍ර වෙනවද කිලුට වෙනවද ඉතින් ඕනම පවිත්‍ර දෙයක් ලස්සන දෙයක් අපවිත්‍ර වෙනවා මේ කයත් එක්ක එකතු වුණාම මේක නේද කයේ ස්වභාවය දැන් බලන්න මේ ආමාශ ගත වෙච්ච ආහාරයට මොකද වෙන්නේ කියලා ඔය ආහාරයෙන් කොටසක් ඔය ආහාරයේ දිරවීම පිණිස වැය වෙලා යනවා තවත් කොටසක් මේ ශරීරය තුල ඉන්න අසූ කුලයක පණුවන්ට ආහාර පිණිස වෙනවා තවත් කොටසක් මල මුත්‍ර බවට පත් වෙනවා දැන් බලන්න අර බඳුරින් තිබිච්ච බුදු පුදට සුදුසු ආහාරයට මොකද වුනේ කියලා මේ ශරීරයට ඇතුල් වෙච්ච ගම දැන් කොච්චර පිළිකුල්ද කොච්චර දුබලද දැන් බොහෝම ප්‍රසිද්ධියේ තෘෂ්ණාවෙන් ගිලදමු ආහාරය දැන් පිට කරන්න බොහොම සැඟවිලා නාසය වසාගෙන තමන් තමන්ටම පිළිකුලෙන් අන්න බලන්න ආහාරයට වෙච්ච දේ මේ කයට ලං වෙච්ච ගමන් ඊළඟට අනෙක් කොටස මේ ශරීරයේ තුල දිරවල අරන් රිදී මුතු මෙනෙක් හැදෙන්නේ නේ මේ ආහාරයෙන් හැදෙන්නේ වැඩෙන්නේ මොනවද කබ කඳුළු සෙම් සොටු මල මුත්‍ර ලේ සරව කෙස්ලුම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුළු අකු ගඩුවක් මා දලබු කෙන අලු මෙබඳු කුණු ප්‍රකොටස් නේද මේ ආහාරය නිසා හැදෙන්නේ. මේ ආහාරයෙන් හැදිලා තියෙන්නේ වැඩිලා තියෙන්නේ මේ වළේද? අපි මව කුසේ හටගත් පුංචි කලලයක් හැටියට පතමං කලලා හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදං ජායති පේසි පේසි නිබ්බත්ති ගනු ගණාපසා කාජායන්ති කේසාලෝ මානඛාපිච. මේ දක්වා වර්ධනේ වුණේ ආහාරය ලැබමින් නේද? ඉතින් දැන් ආහාරය නිසා මොනවද අපිට වර්ධනේ වෙලා තියෙන්නේ ලැබිලා තියෙන්නේ? මේ අසුබ පිළිකුල් දුකද කුණු පොකටස් ටික. මේ ටික තමයි මම මගේ කියලා සුබ වශයෙන් ආත්ම වශයෙන් අරගෙන තියෙන්නේ. මෙන්න මේ ටික ආත්ම කොට ගන්නකොටම මේකත් එක්කම අපිට ලැබිච්ච තවත් දෙයක් තියෙනවා දායාද වශයෙන්. මේ කුණු පොකටස් ටික මම මගේ කියලා ගන්නකොට චක්කු රෝග, සෝත රෝග, ධාන රෝග, ජීවහා රෝග, කාය රෝග, සීත රෝග, කන්න රෝග, මුඛ රෝග, අර පිරිත් පොතේ ගිරිමානන්ද සූත්‍රයේන ආදීනවානුපස්සනාව මෙතනට සම්බන්ධ කරලා හොයලා බලන්න, කියලා බලන්න. මේ කය මගේ වෙනකොට, මේ කුණු පොකටස් ටික මගේ කියලා ආත්ම කොට ගන්නකොටම අර ආදීනව ටිකක් මේකට සම්බන්ධ වෙලා නේද? දහසක් දුක් වේදනා, වඩ වේදනා, කම්කටොළු, හිරිහෙර වේදනා, පීඩා, මේ සියල්ලම මේ ආහාරය නිසා හටගන්න මේ කුණුඹ කොටස් එක්ක ඒකාබද්ධ වෙලා තියෙනවා නේද? මෙන්න මේ ටික පින්වතුනි නුවණින් බලනවා නම් විස්තර වශයෙන් නැවත නැවත නුවණින් බලනවා නම් නැවත නැවත නුවණින් ප්‍රත්‍යක්ෂා කරලා බලනවා නම් මේ කයෙහි ඇත්ත ආහාරයේ ඇත්ත සොයා බලනවා නම් ආහාරයට තියෙන තෘෂ්ණාව, ආහාරයට ඇති ආසාව අපට ඉතුරු වේවිද? තෘෂ්ණාවෙන් ගිල දමන ආහාරය නිසා හැදෙන්නේ මේවා නම්, ඒ හැදෙන දේ තුන ලැබෙන්නේ මේවා නම්, නිබඳු ආදීනව නම් මේ ටික නුවණින් දැක්කොත්, මේ ටික නුවණින් බැලුවොත් මේ ආහාරයට තියෙන තෘෂ්ණාව කොච්චර දුරට ගෙවේද? ඒ ආහාරය ඇත්ත දකිනකොට, ආහාරය නිසා වෙන්නේ මේකයි කියලා දකිනකොට, ආහාරය පිරිසිදු දකිනකොට අපි රූපෙහි කලකිරෙන්නේ. රූපයයි ඇත්ත දකි, රූපෙයි ඇත්ත දකින්නේ. රූපේ පරිජානාති, මෙන්න රූපේ ස්වභාවය. රූපේ ඇත්ත මේකයි කියලා අපි දකිනකොට රූපේ නිබ්බින්ද රූපේ කලකිරෙනවා. නිබ්බින්දං විරජ්ජති, කලකිරුණොත් එළෙන්නේ නෑ. විරාගා විමුච්ඡති, නොඇලුනොත් මිදෙනවා. විමුත්තම් මේ විමුත්තක් නිති ඥානං හෝති, මිදුණු කල මිදුනේ යනු නුවණද ලැබෙනවා. අන්නේ විත කීනා ජාති විසිතං රත්නචරයන් කතං කරණීයං නාපරං මිත්තත්තා යාති. නැවත මට ජාතියක් නැත, මගේ සියලු කටයුතු නිමාවට පත් කළා කියන මේ ප්‍රකාශය කරමින් ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ දැක්ම තුළ ඔබ වැඩි දියුණු කරගත්තොත් මේ සංසාර කතරෙන් එතර වෙන මඟක් පාද ගන්න. කබලින්ක ආහාරය ප්‍රත්‍යක්ෂ කරගනිමින්, අසක් කරමින් ඒ තුළින් ගොඩනැගෙන දේ දැක්කොත් ඒකාන්තයෙන් මේ ආහාරයේ තණ්හාව දුර වෙනවා. දැන් හොඳයි, අපි මෙන්න මෙතන ඇත්ත නොදැක්කොත්, මේ ආහාරය පිරිසිදු නොදැක්කොත්, මේ රූපේ ඇත්ත නොදැක්කොත්, ඒ තුළ අපට ඊළඟට මොනවද දායාද වෙන්නේ? ආහාරය නිසා අපට ලැබිලා තියෙන මේ දෙතිස් කුණු ටිකනේ ආදීනෝ ටික විතරක් නෙමෙයි, ආයතන ටිකකුත් ලැබිලා තියෙනවා. චක්ඛු, සෝත, ඝාන, ජීවහා, කාය, මන කියන මේ ආයතන හයක් අපට ලැබිලා තියෙනවා දායාද වශයෙන්. මේ ආයතන පවතිනත් ආහාරය ඇසුරු කරගෙන, මේ රූපය ඇසුරු කරගෙන. ඉතින් මේ ආයතන ටික තියෙනවා නම් මොකද වෙන්නේ? ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ, සිතට ධම්ම, මේ අරමුණු ගැටෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදී අරමුණු ගැටෙනකොට මොකද වෙන්නේ? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, දිවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශය හටගන්නවා. මේ ස්පර්ශයත් ආහාරයක්. මේ ස්පර්ශය කුමකටද ආහාර වෙන්නේ? මෙන්න මේ ස්පර්ශය ඇති කල්හි පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. වේදනාවට ආහාරයේ ස්පර්ශය වෙනවා. චක්කු සම්පස්සයෙන් වේදනාව හටගන්නවා. සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. මෙන්න මේ ආයතන හරහා මේ වේදනාව හටගන්නවා. මේ වේදනාව තුල මේ අරමුණු ගැටෙන ස්වභාවය අනුව සැප වේදනාව ඇති වෙන්න පුළුවන්. චක්කු සම්පස්සේ නිසා සැප වේදනාව ඇති වෙන්නත් පුළුවන්. ඊට අනුරූපී වූ අරමුණු ලැබීම නිසා දුක් වේදනාව ඇති වෙන්න පුළුවන්. අදුක්කම සුඛ වේදනාව ඇති වෙන්න පුළුවන්. චක්කු සම්පස්සෙන් සැප වේදනාව ඇති වෙනවා. චක්කු සම්පස්සෙන් දුක් වේදනාව ඇති වෙනවා. චක්කු සම්පස්සෙන් අදුක්කම සුඛ වේදනාව ඇති වෙනවා. අනිත් අනිත් ආයතනයන්ටත් මේ වගේ ත්‍රිවිධ වූ වේදනාවක් ඇති වෙනවා. ලැබෙන අරමුණු වල ස්වභාවය අනුව පින්වතුනි, මෙන්න මේ ත්‍රිවිධාකාර වූ වේදනාව තුළ සැඟවුණු ධර්මතා තියෙනවා. සැප වේදනාවේ රාගානුසය තියෙනවා. දුක් වේදනාවේ පටිඝානුසය තියෙනවා. අදුක්කම සුඛ වේදනාවේ මෝහානුසය තියෙනවා. එපමණක් නොවේ පින්වතුනි, සැප වේදනාව තුළ විපරිණාම දුක තියෙනවා. දුක් වේදනාව තුළ දුක්ඛ දුක්ඛය තියෙනවා. අදුක්ඛම සුඛ වේදනාව තුළ අදුක්ඛම වේදනාව තුළ සංඛාර දුක තියෙනවා. ත්‍රිවිධ දුකයි මේ වේදනාව හා බද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපි මේ දුකේ යථාර්ථය යට කරමින් මේ වේදනාවට ඇලුම් කරන බව තමයි බොහෝ විට දකින්නට තියෙන්නේ. වේදනාවට ඇලුම් කළොත් වේදනා පච්චය තණ්හා, තණ්හා ඇති වුණොත් තණ්හා පත්‍යෙන් උපාදාන භව, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ පැවැත්ම. එහෙමනම් දැන් අපිට මේ සතර දුක නිමා කර ගැනීම නම් අපේ ප්‍රතිපදාව අවශ්‍යතාවය. අපි මේ තණ්හා වේදනාවෙහි නන්දිය, වේදනාවෙහි තණ්හාව දුරු වෙන විදිහට මේ ස්පර්ශයේ පිරිසිදු ලකින්නට ඕන, ස්පර්ශ ආහාරයේ පිරිසිදු ලකින්නට ඕන. දැන් අපි කොහොමද මේ නන්දිය දුරු වෙන විදිහට, කැමැත්ත දුරු වෙන විදිහට මේ දිහා බලන්නේ, මේ ස්පර්ශයේ පිරිසිදු ලකින්නේ, වේදනානුපස්සනාව වඩන්නේ? පින්වතුනි, සැප වේදනාවක් ඇති වුණාම මේ සැප වේදනාවක් ඇති වුණා කියලා දැනගන්නවා. සැප වේදනාව ඉබේ හටගන්නේ නෑ. සැප වේදනාව හටගන්නේ හේතුයින්. ඉබේ හටගන්නේ නෑ, හේතු නිසා හටගන්නේ. එන ස්පර්ශයෙන් හටගන්නේ, චක්කු සම්පස්සයෙන්, සෝත සම්පස්සයෙන්, ධාන සම්පස්සයෙන්, ජීවා සම්පස්සයෙන්, කාය සම්පස්සයෙන්, මනෝ සම්පස්සයෙන් වෙන්න පුළුවන් ස්පර්ශයෙන් හඳුනගන්නවා. මෙන්න මේ ස්පර්ශය නිසා මේ වේදනාව හටගත්තේ. මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ හටගත් වේදනාව නිරුද්ධ වෙනවා. අපි ස්පර්ශ ආයතනවල සැබෑව දැනගෙනගෙන තිබුණත්, අවබෝධ කරගෙන තිබුණත්, මේ තින්නම් සංගති පස්සෝ මේ තින් දෙනා එකතු වෙනකොට යමක් හටගන්නවා. මම මේ මේසෙට තට්ටු කළොත් ශබ්දයක් හටගන්නවා. ගැටීම අවසන් වෙනකොට ඒ ශබ්දේ නැතුව යනවා. මෙන්න මේ තුන් දෙනාගේ එකතුව වෙනකොටම වේදනාව හටගන්නවා. මේ තුන් දෙනා වහාස් වෙන වෙනකොටම හටගත් වේදනාව විසිරෙනවා. ඇත්ත ස්වභාවය යථාර්ථය මේකයි. නමුත් අපි මේ ක්ෂණිකව හටගන්න සැප වේදනාවෙන් සැපවත් වෙනවා. දුක් වේදනාවේ දුකටපත් වෙනවා. මේ සැප වේදනාවේ දුක් වේදනාවේ මේ දෙක තුල අපි ලෝභ ද්වේෂයන් උපදවාගෙන සසර දුකට යනවා. එහෙමනම් අපට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා, දේශනා කරනවා, මේ සැප වේදනාව ඇති වුණාම මේ සැප වේදනාවට හේතු ස්පර්ශයෙන් මේ සැප වේදනාව හටගත්තා. සැප වේදනාවට හේතු ස්පර්ශයේ බිඳෙනකොට මේ සැප වේදනාව නිරුද්ධ වෙනවා කියලා දකින්න පුළුවන් නම් අන්න අපි සැප වේදනාවේ උපේක්ෂා සහගත වෙනවා. සැප වේදනාවේ සැපවත් වුණොත් සැප වේදනාව නිරුද්ධ වෙනකොට දුකට වැටෙනවා. යමක් තිබිලා නැති වෙනකොට නැති කෙනාට වඩා වැඩි දුකක් වෙනවා. පියේහි නිප්පයෝගෝ දුක්ඛෝ, තිබුණු දේ නැතිවීම නිසා දුකට වැටෙනවා. දැන් සැප වේදනාවක් ඇති වුණා, මේ සැප වේදනාව හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා අපි දකින්න පුරුදු කළොත් අපි සැප වේදනාවේ සැපවත් උනේ නැහැ, සැප වේදනාවේ උපේක්ෂා සහගත වෙනවා. දුක් වේදනාවක් හටගත්තාම දුක් වේදනාවේ දුකට වැටෙන්නේ නැහැ. දුක් වේදනාව හටගත්තේ ඊට අනුරූපී ස්පර්ශය නිසා. ඒ ස්පර්ශයෙන් හටගත් වේදනාව ස්පර්ශ නිරෝධයෙන් මේ දුක් වේදනාව නිරෝධයි කියලා අපි හේතුඵල වශයෙන් බලන්න පුරුදු කළොත් අන්න අපි දුක් වේදනාවෙත් උපේ